සිකුරාද දවසේ SBS සිංහල වැඩසටහනේ නිත්‍ය විශේෂාංගයක් වන SBS සතියේ ක්‍රීඩා විග්‍රහය ගෙනෙන්නටයි අපි සූදානම් වෙන්නේ. මේ අවුරුද්දේ අපි ගෙනෙන SBS සිංහල වැඩසටහනේ අවසාන සතියේ ක්‍රීඩා විග්‍රහය තමයි අද දවසේදී මේ විදිහට ආරම්භ වෙන්නේ. සුපුරුදු විදිහටම අපේ හිතවත ආවිල්ලා ඉන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සිනවිරත්න. බලමු අද දවසේදී අපේ සතියේ ක්‍රීඩා විග්‍රහය මොන වගේ උණුසුම් තත්ත්වයක්ද ගන්න කියලා. රංගන, ආයුබෝවන්, සුබෝදසනක්.
ආයුබෝවන් මధుර, සුබෝදසනක්.
හොඳයි, අපි පටන් ගන්න පුරුදු විදිහට ලංකාවේ ජනප්‍රිය ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව. අපි දන්නවා පසුගියදා නිමාවට පත් වුණා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 20-20 ක්‍රිකට් තරගාවලිය. මේ තරගාවලිය තුනට බිඳුවක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පරාජිත පත් වුණා. අපි කැමති රංගන ඔබෙන් දැනගන්නට මේ තරගාවලියේ සාරාංශය සමග මේ ගෙවි යන 2017 අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තරඟ සාරාංශය කොහොමද කියලා.
ඔබ සඳහන් කළ ආකාරයටම මధుර, ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව තමයි ක්‍රිකට් ක්‍රීඩාව. නමුත් ගෙවි යන 2017 වසර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව පැත්තෙන් කිසිසේත්ම සුබදායි වසරක් ඉන්නේ නැහැ. අවසාන වතාවට පැවැත්වුණු තරගාවලිය තමයි ඉන්දියාව සමගින් පැවති 20-20 තරගාවලිය. තරඟ තුනක් අයත් වුණා. මෙම තරගාවලිය තුනට බිඳුවක් ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. දෙවන තරගයේදී ඉන්දිය කණ්ඩායම සමත් වුණා ලකුණු 260ක් ලබා ගන්නට. එසේ වෙතත් ශ්‍රී ලංකාව තමන්ගේ පිළිතුරු ඉනිමේදී ලකුණු 172ක් පමණයි ලබා ගත්තේ. මේ ලකුණු සංඛ්‍යාව හෝ ලබා ගන්නට හැකියාව ලැබුණේ කුසල් ජනිත් පෙරේරා පන්දු 37ක් තුළ 6/7ක් සමගින් ලබාගත් ලකුණු 77 නිසා වෙනුයි. ඉන් අනතුරුව පැවැත්වුණු තුන්වන 20-20 තරගයේදී ශ්‍රී ලංකාවට හිමි වූයේ පරාජයයි. පළමුවෙන් පන්දුවට පහර දී ශ්‍රී ලංකාව ලකුණු 135ක් ලබා ගත්තා කඩුලු 7කට. පිළිතුරු ලෙස ඉන්දිය කණ්ඩායම අවසාන පන්දුවාරයේදී කඩුලු 5ක් පමණක් දැවි එම ජයග්‍රහණ ඉලක්කය පසු කර ගනිමින් කඩුලු 5ක ජයක් හිමි කරගත්තා. ඉතාමත්ම පහසු ජයක් තමයි ඉන්දිය කණ්ඩායම අවසන් පන්දුවාරයේ තෙක් තරගයේ දිවුලක් හිමි කරගත්තේ අවසානයේදී පහසු ජයග්‍රහණයක්. මේ සමස්ත තරගාවලියේදීම ශ්‍රී ලංකාව අතින් ප්‍රදර්ශනයේ වූ ප්‍රබලතම දුර්වලතාවයේ තමයි ඉන්දියාවේ හිටපු නායක මහේන්ද්‍ර සිං ධෝනි දමා ගැනීමට ශ්‍රී ලංකාවේ ඇති අපෝසත්කම. නමුත් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාවේ වැඩ බලන පුහුණු කරුණි කෝතා සඳහන් කර තිබුණා ශ්‍රී ලංකාවේ අනාගතයේ හැඩගස්වා ගැනීමට මේ තරගාවලිය ඉවහගූ බවට. ඔහු මේ ආකාරයෙන් තමයි පසුගිය කාලවකවානුවේදීම අදහස් දැක්වේ. සුබවාදී අදහස් දැක්වත් කිසිදු තරගාවලියක ට්‍රැක් වාහනයක් පනිටුවන් කිරීමට ඔහුට හැකියාව ලැබුණේ නැහැ. නමුත් මේ 2017 වසරෙන් පසුව ඔහුගේ කාර්යභාරයක් නිමාවට පත්වනවා. අප 2017 වසර පිළිබඳව යම් ආකාරයකින් කතා කළොත් මధుර, ටෙස් තරග 13කට ශ්‍රී ලංකාව මුහුණ දුන්නා. තරග 7ක් පරාජයට පත් වුණා. ට්‍රැක් වාහන 4ක් පමණයි හිමි කරගත්තේ. එම ට්‍රැක් වාහන 4ක් බංග්ලාදේශයට සහ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව එක් ජයග්‍රහණයේ බැගින් සහ වසර අවසාන කාලයේදී පාකිස්තානයට එරෙහිව තරඟ දෙකක් ජය ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. එක් දින තරඟ රටාවේදී තරඟ 29කට ශ්‍රී ලංකාව මුහුණ දී 23ක්ම තරඟ පරාජයට පත් වීම තමයි කැපී පෙනෙන සාධකයේ බවට පත් වුණේ. තරඟ 5ක් පමණයි ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්නට හැකියාව ලැබුණේ. 20-20 තරගාවලි තුරත් ශ්‍රී ලංකාව තරඟ 15කට 2017 වසරේදී මුහුණ දුන්නා. ඉන් තරඟ 10ක් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. තරඟ 5ක් පමණයි ජයග්‍රහණය කරන්නට සමත් වුණේ. ගෙවි යන වසරේදී ටෙස්ට් තරගාවලි පුරාවටම නායකින් තිදෙනෙකු ශ්‍රී ලංකාව වෙනුවෙන් කටයුතු කළා. එක් දින තරඟ රටාවේදී නායකින් 5 දෙනෙකු කටයුතු කර තිබෙනවා. 20-20 තරඟවලදී නායකින් 4 දෙනෙකු කටයුතු කර තිබෙනවා. මේ තමයි සමස්තයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වලත්වයට සහ අසාර්ථකත්වයට බලපෑ ප්‍රධානතම සාධකයේ බවට පත් වී තිබුණේ. නිත්‍ය නායකයෙකු නොමැතිකම මේ වන විට එම තත්ත්වේ 2018 වසරටත් ගමන් කිරීමට ඉඩ ඇති බව තමයි අපට වාර්තා වන්නේ. ඒ අනුව 2017 වසර ශ්‍රී ලංකා කණ්ඩායම නිමාවට පත් කරන්නේ ටෙස්ට් ක්‍රිකට් වර්ගීකරණයේ 6 වන ස්ථානයේ සිටයි. එක් දින වර්ගීකරණයේ 8 වන ස්ථානයේ ශ්‍රී ලංකාව සිටින්නේ. 20-20 වර්ගීකරණයේ 8 වන ස්ථානයේ ශ්‍රී ලංකාව සිටින්නේ. ඒ අනුව තමන්ගේ ක්‍රිකට් වංශ කතාවේ අසාර්ථකම වසර ශ්‍රී ලංකා කණ්ඩායම මේ 2017 වසර මේ ආකාරයෙන් නිමාවට පත් කරනවා. මధుර,
මොදරංගන ඔබ සඳහන් කරා ශ්‍රී ලංකාවේ නායකින් ප්‍රමාණය මේ ගෙවිගෙන 2017 වසර තුළ. ඒ වගේම අපි පුහුණු කරුවන් ගැනත් කතා බහ කළ යුතුයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳව අලුත් බලාපොරොත්තුවක් ගෙන දෙමින් චන්දික හතුරුසිංහ නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු දුරයට පත් වුණා, වැඩ බාරගත්තා. ඔහු සහභාගී වෙන ප්‍රථම පූර්ණ සංචාරය සිද්ධ වෙනවා බංග්ලාදේශයත් සමග. අපි කැමති කොහොමද මේ සඳහා සැලසුම් සකස් කරලා තියෙන්නේ? මොනවද ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරු මේ සම්බන්ධයෙන්?
චන්දික හතුරුසිංහ විකුරුසිංහ මහතා ඊයේ දිනේදී තමන්ගේ ප්‍රථම පුහුණු සතිවාරයේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සමග පැවැත්වුවා. මීට පෙර ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා මදුර. ඒ වගේම ක්‍රීඩකින් 23 දෙනෙකු නම් කර තිබෙනවා. ඔබ සඳහන් කළ එළඹෙන බංග්ලාදේශ තරග සංචාරයේ සඳහා මේ 23 දෙනාගෙන් තමයි එක් දින සංචිතයේ තෝරා ගැනීමට නියමිතව තිබෙන්නේ. ඒ වගේම නායකයා තෝරා ගැනීමට නියමිතව තිබෙන්නේ මේ ක්‍රීඩකින් 23 දෙනා අතරින්. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ චන්දික හතුරුසිංහ වැඩ ආරම්භ කරද්දීම ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගැටුමක් ඇති වූ බවට පසුගිය දිනවල ඇතැම් මාධ්‍ය වාර්තා කළා. ඒ තමයි ශ්‍රී ලංකාවේ එක් දින නායකයා පත් කිරීම සම්බන්ධයෙන් චන්දික හතුරුසිංහගේ මතයට තේරීම් කමිටු සභාපතිවරයා විරුද්ධත්වය පළ කළ බවට ඇතැම් මාධ්‍ය තොරතුරු වාර්තා කළා. මෙහි සත්‍යාසත්‍යතාව පිළිබඳව තවමත් නිලවශයෙන් යමක් වාර්තා වී නැතත් අපට තොරතුරු වාර්තාවන ආකාරයට වැඩ ඇල්ලූ ගමන්ම ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගැටුමක් ඇති කර ගැනීමට සිදු වූ බව තමයි වාර්තා වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පොරොන්දු වූ පූර්ණ ස්වාධීනත්වය හතුරුසිංහ මහතාට ඉදිරියේදී හිමිවේද යන සැකය තවමත් අපට තිබෙන බව නම් සඳහන් කරන්නට ඕනේ මදුර. ඒ වගේම චන්දික හතුරුසිංහ මහතා තමන්ගේ ක්‍රීඩකින් 23 දෙනාට විශේෂිත ප්‍රශ්න පත්‍රයක් ලබා දී තිබෙනවා. ඔවුන්ගේ මානසික තත්ත්වය පිළිබඳව විශ්ලේෂණය කර ගැනීම සඳහා ඒ පිළිතුරු අනුව තමයි එක් එක් ක්‍රීඩකයාගේ මානසික තත්ත්වය විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු හරහා විශ්ලේෂණය කරගනු ලබන්නේ. ඉන් අනතුරුව ඒ මත පිහිටා තමයි ඉදිරි පුහුණු වීම සතිවාරවලදී සහ එක් ක්‍රීඩකයාට තමන්ගේ මානසික තත්ත්වය වර්ධනය කර ගැනීමට අවශ්‍ය මාර්ගපදේශකත්වය ලබා දීමටත් හතුරුසිංහ මහතා කටයුතු කරන්නේ. ඔහු සාමාන්‍යයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේදී මානසික තත්ත්වය පිළිබඳව ඉතාමත්ම ඉහළ සැලකිල්ලක් දක්වන පුහුණු කරුවෙකු වශයෙන් තමයි ජාත්‍යන්තරයේදී පිළිගනු ලබන්නේ. මේ ඉතාමත්ම හොඳ තත්ත්වයක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගියදා පිළිගෙන තිබෙනවා. කෙසේ වෙතත් තමන් සහභාගී වූ පළමු පුහුණු සතිවාරයෙන් පසුව චන්දික හතුරුසිංහ මහතා මේ ආකාරයෙන් මාධ්‍යයට අදහස් දක්වා සිටියා.
මට ඉතාමත් සන්තෝෂයි ඒගොල්ලන්ගේ උනන්දු හරි ඕපන් මම කියන අයිඩියාස් වලට ඒගොල්ලන්ගේ එෆර්ට් එක ගොඩක් දුරට හොඳ උනන්දුවෙන් දැක්වුවා. මට හිතන අභියෝගයේ බංග්ලාදේශ තරගාවලිය විතරක් නෙමෙයි. අපි මම මේ විදිහට බැලුවොත් අපි එක තරගාවලියෙන් තරගයෙන් තරගයට තමයි යන්නේ. මේ මගේ අභියෝගයේ තියෙන මේ කණ්ඩායම තියෙන දක්ෂතාවයේ උපරිම තලයට ගෙනියන්නේ. ඒක ලෝක කුසලානේ සුදු බෝලලින් එක් දින තරගවලින් 2020 තරගවලින් අපේ මගේ තියෙන අවධානයේ ලෝක කුසලානේ ටෙස්ට් අනගේ අවධානේ මේ ඊළඟ ටෙස්ට් සීරීස් එක. ඒ විදිහට තමයි මම හිතන්නේ.
ඒ වගේම මදුර අප සඳහන් කර සිටියා ශ්‍රී ලංකාවේ නායකත්වයේ සම්බන්ධයෙන් යම් ගැටුමක් ඇති වී තිබෙන බව. තිසර පෙරේරා, දිනේෂ් ශංගිමාල් සහ ඇන්ජලෝ මැතිස් යන තිදෙනාගෙන් එක් අයෙකු එළබෙන බංග්ලාදේශ තරගාවලියේදී නායකත්වයට පත් කිරීමට නියමිතයි. එය 2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ තෙක්ම ක්‍රියාත්මක කිරීමටයි ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තු වන්නේ. නමුත් ඒ අතරතුර ඔවුන්ගේ දක්ෂතා පිළිබඳවත් කලකින්ඩට ගැනීමට ඔවුන්ට සිදු වී තිබෙනවා. මක් නිසා දෙයක් අප උදාහරණයකට ගත්තහොත් ටිකට පෙරේරාගේ නායකත්වයේ ඔහු නායකත්වයේ ගෙන කටයුතු කළ තරගාවලි දෙකේදීම ඔහුගේ පෞද්ගලික දක්ෂතා ඉතාමත්ම අවම මට්ටමකයි තිබුණේ. ඒ අනුව එවන් ක්‍රීඩකයෙකුට හැකියාවක් නැහැ ජාතික කණ්ඩායමේ ස්ථානයක් පිළිකර ගන්නට. මෙන්න මේ තත්ත්වයේ සැලකිල්ලටගෙන තමයි නව පුහුණු කරුවාගේ අදහස බවට පත් වී තිබෙන්නේ. දිනේෂ් චන්දිමාල්ට සම්පූර්ණ නායකත්වය ලබා දෙන්නට ටෙස්ට් කණ්ඩායමේ සහ එක්දින කණ්ඩායමේ විශ්වවිද්‍යාල නායකත්වය වෙනත් අයෙකුට ලබා දීමට. නමුත් මෙන්න මේ කාරණාව සඳහා තමයි ග්‍රැහම් ලැබ්‍රෝයිගේ විරුද්ධත්වය ප්‍රකාශයට පත් වී ඇති බව අපට දැනගන්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් 2019 ලොක් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකාවට එක්දින තරඟ 30ක් සහ විශ්වවිද්‍යාල තරඟ 12ක් ඉතිරි වී තිබෙනවා. මෙන්න මේ කෙටි කාල සීමාවේදී තමයි මේ නම් කළ ක්‍රීඩකින් අතුරින් ක්‍රීඩකින් 15 දෙනෙකු තෝරා ගැනීමට ශ්‍රී ලංකාවට සිදු වී තිබෙන්නේ. ඒ අනුව ඒ තමයි චන්දික හතුරුසිංහ මහතාගේ ප්‍රධානතම කාර්යභාරය බවට පත් වී තිබෙන්නේ. ඔහු නවක ක්‍රීඩකින් සොයා ගැනීමට කටයුතු කරන බවටත් පසුගිය සතියන්තයේදී ශ්‍රී ලංකාවේ දේශීය තරඟ මාලා සියල්ලක්ම පාහේ ඔහු නිරීක්ෂණය කළ බවටත් අපට තොරතුරු වාර්තා වනවා. මේ නිසාවෙන් වන්නට ඕනේ ෂෙහාර් මදුශංක කියන නවක වේගපන්දියාරු ක්‍රීඩකයා සොයා ගන්නටත් ඔහුට හැකියාව ලැබී තිබෙනවා. අපි බලමු ඉදිරි කාලයේදී මේ ක්‍රීඩකයන් කොයි ආකාරයෙන් හතුරුසිංහ මහතාගේ අපදේශකත්වය යටතේ ඉදිරියට පැමිණේවිද කියලා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊළඟ තරඟ සංචාරය එළඹෙන බංග්ලාදේශයේ සමග පැවැත්වෙන තරඟාවලිය විශේෂයෙන්ම ජනවාරි මාස 13 වනදා ආරම්භ වන මේ තුන්කොන් තරඟාවලියෙන් තමයි බංග්ලාදේශයේ සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව එක්වන ශ්‍රී ලංකාවේ 2018 වසරේ තරඟාවලිය ආරම්භ වන්නේ.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් පස්සේ අපි අවධානය යොමු කරන බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ මලල ක්‍රීඩාවට, විශේෂයෙන්ම මේ ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය 2013 වසරෙන් පස්සේ තවමත් පැවතුනේ නැහැ කියලා චෝදනාවක් එල්ල වෙලා තියෙනවා. රගන, අපි කැමති මේ සම්බන්ධයෙන් වාර්තා වෙන අලුත්ම තොරතුරු දැනගන්න.
ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් මීට පෙර 2012-2013 කාලවකවානුවේදී කිසියම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා මදුර. මෙනිසාවෙන් එක් අවස්ථාවක ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තරයේ තහනමකට ලක්වීමේ පවා අවදානමක් ඇති වී තිබුණා. කෙසේ වෙතත් 2013 වසරේදී එවකට ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජාතික ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමග සාකච්ඡා කිරීමෙන් පසුව තීරණයකට එළඹුණා. ඉදිරි වසර 4ක කාලය තුළ සම්පූර්ණ ව්‍යවස්ථාව වෙනස්කොට නිලවරණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බවට ඒ පොරොන්දු වූ වසර 4ක කාලය මේ 2017 වසරත් සමග ගෙවී යනවා. ඒ අනුව අවශ්‍ය නිලවරණය, පොරොන්දු වූ නිලවරණය ලබා දෙන ලෙස ඉඳා තමයි ක්‍රීඩා සංගම් 14ක අත්සනින් යුතු ලිපියක් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවට නැවතත් යොමු කර තිබෙන්නේ. මේ වගේම එම නිලධාරීන් සඳහන් කරනවා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු නිලධාරීන් මුණගැසී පවා මේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව, මේ නැවතත් ශ්‍රී ලංකාවේ ඔලිම්පික් කමිටුවේ තත්ත්වය පිළිබඳව අවධානම් සහිත තත්ත්වයක් බවත් සඳහන් කරන්නට ඕනේ. ඔවුන් පසුගිය වසර 20ක පමණ කාලයක් පුරාවටම එකම නිලධාරී මඩුල්ල තමයි මේ ජාතික ඔලිම්පික් කමිටුවේ කටයුතු කරන්නේ. මේ නිසාවෙන් දූෂණ සහ වංචා කටයුතු රැසක් සිදු වූ බවටත් මේ නිලධාරීන් චෝදනා එල්ල කර තිබෙනවා අදාළ ක්‍රීඩා සංගම් 14 නියෝජනය කරමින්. ඒ වගේම ලේකම් මැක්සෙල් සිල්වා මහතාටත් චෝදනා රැසක් එල්ල කරනවා. නමුත් ඔහු පෞද්ගලිකව මීට පිළිතුරු සපයමින් ශ්‍රී ලංකාවේ ජාතික පුවත් පතකට සඳහන් කර තිබුණා තමන්ට මේ එල්ල කරන චෝදනා සියල්ලක්ම ප්‍රතික්ෂේප කරන බව. නමුත් අපට ලැබෙන වසරේදී දැනගැනීමට හැකියාව තිබේ කොයි ආකාරයෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මේ සඳහා ප්‍රතිචාර දක්වාවිද කියලා මදුර.
විශේෂයෙන්ම ලබන වසරේදී ඔස්ට්‍රේලියාවේ ගෝල් කෝස්ට් නුවර පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වන බරයිසිලීමේ කණ්ඩායම පිළිබඳව තවත් පුවතක් වාර්තා වෙනවා. අපි කැමති ඒ පිළිබඳව දැනගන්න.
රාජ්‍ය මණ්ඩලීය තරඟාවලියට එක් වෙන ශ්‍රී ලංකා බරයිසිලීමේ කණ්ඩායම පසුගියදා නම් කරනු ලැබුවා. මේ සඳහා ක්‍රීඩකයින් 7 දෙනෙක් සහ ක්‍රීඩිකාවන් 4 දෙනෙකු එක් වී සිටිනවා. මෙම තරඟාවලිය එළඹෙන වසරේ අප්‍රේල් මාස 5 වනදා සිට 9 වනදා දක්වා තමයි මෙහි බරයිසිලීමේ තරඟ පැවැත්වීමට නියමිත වන්නේ. ඔස්ට්‍රේලියාවේ ගෝල් කෝස්ට් සීදී තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. මෙම ශ්‍රී ලංකා බරයිසිලීමේ කණ්ඩායමට 2006 පොදුරාජ්‍ය මණ්ඩලීය තරඟාවලියේ රන් පදක්කම් ලාභී චින්තන ගීතාල් විධානගේ ඇතුළත් වීමත් ඉතාමත්ම විශේෂිත දෙයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩකයෙකු වන සුදේෂ් පීරිස් පරිසාධන මට්ටම ඉක්මවීමට අපූසක් වීම නිසාවෙන් මේ සංචිතයට ඇතුළත් වන්නේ නැහැ. ඒ අනුව මෙම තරඟාවලියට එක්වන ක්‍රීඩකයින් 7 දෙනා ලෙස චතුරංග ලක්මාල්, විරාජ් පළඟසිංහ, ඉන්දික චතුරංග, චින්තන විධානගේ ශානක මදුශංක, සමන් අභිවික්‍රම සමගින් WP උෂාන් කටයුතු කිරීමට නියමිතයි. ක්‍රීඩිකාවන් සිව් දෙනා වන්නේ අන්තනී ගෝමස්, චමරි වර්ණකුල සූරිය, ලදීෂානි රාජපක්ෂ සමගින් චතුල් කාප්‍රියන්ති. මෙම කණ්ඩායමට කිසියම් හෝ පදක්කමක් එකර ගැනීමේ බලාපොරොත්තු ඇති බව තමයි ශ්‍රී ලංකා බරයිසිලීමේ සංගමය සඳහන් කරන්නේ.
පාපන්දු ක්‍රීඩාවට මේලඟට අවධානය යොමු කරන බලාපොරොත්තු වෙන ඔබ දන්නවා පාපන්දු ලෝක කුසලානය ලබන වසරේදී රුසියාවේදී පැවැත්වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් විදාකාරය ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති හිටි හැටියේම ක්‍රීඩා පිටියෙන් මතු වෙනවා. රඟට තවත් සුබදායි සහ ඓතිහාසික ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා නේද? 2018 රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියත් සමග ඒ පාපන්දු ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන්
ඉතිහාසයේ පළමු වතාවට තමයි පාපන්දු ලෝක කිරුලක් නැතිනම් මේ රන් කුසලානය ලෝකයේ පුරා කෙරෙන්නා වූ සංචාරයේ අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ. එම එළඹෙන ජනවාරි 23 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි මේ රන් කුසලානය. එය එදිනම බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත නිල වශයෙන් බාර දීම සිදු කෙරෙනවා. අනතුරුව 24 වනදා මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම පාපන්දු ලෝක කුසලානය කිලෝමීටර 26,000ක දුරක් ලෝකේ පුරා සංචාරය කිරීමෙන් පසුව දින 123 කාලයක් රුසියාව වෙත ගමන් කිරීමට නියමිතව තිබෙනවා. රුසියාවේදී ජූනි මාස 14 වනදා ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය ආරම්භ වනවා. ඒ අතරතුර ලෝකේ රටවල් 52ක් තුල මේ කුසලානේ සංචාරය කිරීමට නියමිතයි. දකුණු ආසියානු කලාපය තුල මෙම කුසලානේ සංචාරය කරන්නේ ශ්‍රී ලංකාවේ පාකිස්තානයේ මාලදිවයිනේ පමණයි. ශ්‍රී ලංකාවෙන් පසුව මේ කුසලානේ මාලදිවයිනේදී සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සෑම මහද්වීපයකම නියෝජනය කරමින් ගමන් කරන්නා වූ මේ රන් කුසලානේ ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව අපින් ගත් කල මදුර කිසිසේත්ම සතුටටපත් විය හැකි තත්ත්වයක නොවේ සිටින්නේ. අවම වශයෙන් දකුණු ආසියානු කලාපයේ පවා ශ්‍රී ලංකාව තමන්ගේ ආධිපත්‍ය ගිලිහි ගොස් තිබෙනවා. මේ වන විට ජර්මනිය තමයි සමස්ත කණ්ඩායම් වර්ගීකරණයේ අංක එක ස්ථානයේ රැඳී සිටින්නේ. ඔබ විශ්වාස කරන එකක් නැහැ මදුර ශ්‍රී ලංකාව සිටින්නේ ස්ටීව් ස්මිත් ලකුණු 76ක් ලබා ගැනීමට සමත් වුණා. එංගලන්ත කණ්ඩායමේ නනතුරුව තම ප්‍රථම ඉනිම ආරම්භ කළා. එංගලන්ත කණ්ඩායම ඊයේ තුන්වන දිනේ නිමා වන විට කඩුරු 9කට ලකුණු 491ක් ලබා සිටිනවා. එංගලන්ත කණ්ඩායමේ ඇලස්ටර් කුක් මේ වන විට නොදැවි ලකුණු 244ක් ලබාගෙන සිටිනවා. අද මේ තරගයේ සිවුන දිනේ විදියටයි වාර්තා වෙන්නේ. මේ වන විට එංගලන්ත කණ්ඩායම 1 විකට්ටුවක් අතැතිව ලකුණු 164ක් ඕස්ට්‍රේලියාවට වඩා ඉදිරියෙන් සිටිනවා. අපි දැන් අවධානය යොමු කරන්නේ මේ දිනවල ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන Big Bash T20 තරගාවලිය වෙතයි. ඊයේ දිනේදී මේ තරගාවලියේ නවවන තරගය පැවැත්වුණා Sydney Sixers සහ Adelaide Strikers කණ්ඩායම් අතර Sydney නුවරදී. මේ තරගයෙන් Adelaide Strikers කණ්ඩායම ලකුණු 6ක තියුණු ජයක් වාර්තා කරන්නට සමත් වුණා. කාසිය වාසිය දිනාගත්තේ Sydney Sixers කණ්ඩායම. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට Adelaide Strikers කණ්ඩායමට ආරාධනා කරා. Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 167ක් ලබා ගැනීමට සමත් වුණා. ඉන් අනතුරුව Sydney Sixers කණ්ඩායම පන්දුවර පහර දීම ආරම්භ කළා. ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8කට ලකුණු 161ක් පමණයි. ඒ අනුව Big Bash තරගාවලියේ නවවන තරගයේ Adelaide Strikers කණ්ඩායම ලකුණු 6කින් ජයග්‍රහණය කළා. අද දවසේදී තවත් තරගයක් පැවැත්වෙන මේ තරගයේ 10වන තරගයේ විදිහට තමයි පැවැත්වෙන්නේ. Melbourne Renegades කණ්ඩායම සහ Perth Scorchers කණ්ඩායම අතර Melbourne Docklands හිදී අද තරගයේ ආරම්භ වන්නේ Melbourne වේලාවෙන් රාත්‍රී 7ට. ඒ සමගින් අද දවසේදී අපේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි සූදානම් වෙන්නේ. 2017 වසරේ සතියේ ක්‍රීඩා විග්‍රහය මේන් නිමාවට පත් කරනවා. අපි ලබන වසරේ නැවතත් හමු වෙමු. එතෙක් ඔබට සුබ සතියන්තයක්, සුබ නව වසරක්.